අන්න දේවල් තියෙනවද කාට හරි?
ඩොක්ටර් රවි අවසරයි. මම ගොඩක් කලක් කය දැනගන්නවා දැනීම කියන තැන ඉඳගෙන ගොඩක් කල් ගත කරා. මෝඩ කමින් එක විසඳ ගත්තේ නැතුව පස්සේ ටික 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 ඒ ඇතුළ තියෙන සත්‍යය හොයාගෙන යන්න පටන් ගත්තා. ඊට පස්සේ ශරීරයට මොකද්ද දැනෙන්නේ එතන මම විමසුවා. ඒ කියන්නේ දවස පුරාම කය පැන වෙන කියන ගතියකට එන්න පටන් ගත්තා. ඒ කියන්නේ බාහිරෙන් අරමුණක් ලැබෙනවා, කය දැනෙනවා. ඒ කය දැනෙනවා කියන එක මට දැනීම විමසන්න ගියාම මට එච්චර ගොඩක් අමාරු නෑක විමසන්න. එතකොට මම බැලුව මෙච්චර කලක් මම සක්මන් ඉරියාපතේ ගොඩක් විමසපු නිසා මට තේරුණා මම විමසපු පැත්ත වැරදි. මොකද මට දැනීම ගැන අවබෝධයක් එන්නේ නෑ හරියට කියලා. ඊට පස්සේ දැන් දේශනාවල සාකච්ඡාවලදී අහලා තිබුණා දැන් දැන ගන්න දේ බැසගෙන විමසන්න නැතුව විමසීම වෙන පැත්තකට යොමු වෙන්න ඕන කියලා. පස්සේ මම දේශනා හොයාගෙන හොයාගෙන යනකොට මට ලැබුණා සමහර තැන්වල මේ ස්වාමීන් වහන්සේගේ දේ සාකච්ඡාවල ලැබුණ සමහර වෙලාවට. එතකොට මට ලැබුණා මුත්ත දැන් යමක් තියෙනවා කියලා අල්ලගෙන ඒක හරියට වතුර බල්ලෙක් අල්ලගෙනනේ ඒ වගේ. එහෙම අල්ලගෙන විමසන්නේ නැතුව වෙන පැත්තකට යොමු වෙන්න කියලා. එතකොට මම ටික දවසක් මේ මම ඉස්සෙල්ල ගතනේ මගේ කය කියලා. එතකොට අරමුණක් වශයෙන් මගේ කය ඉස්මතු වෙනවා. මම මොකද්ද කියලා දැන් හොයන්නේ නැහැ. අර ඉස්මතු වීම මොකද්ද කියලා හොයන්න පටන් ගත්තා. එතකොට මට දැනෙනවා මෙතන ඉස්මතු වීමක් තියෙනවා. මම හැම පැත්තෙම මේ ඉස්මතු වීම සමහර වෙලාවක මට කියන්න පුළුවන් නම් කරත් කකුල ඉස්මතු වුණා, බඩ ඉස්මතු වුණා, නාසය ඉස්මතු වුණා. ඔහොම මට නම් කිරීමකට මම යන්න පටන් ගත්තා. ඊට පස්සේ මම මේ නම් කිරීම කියන එකේ විවිධත්වයක් දැනගෙන මම ඒකත් අතර ඒකත් වැඩි වැදගත්කමක් දුන්නේ නැහැ. ඊට පස්සේ දෙකම බැලුවා මොකද්ද මේ කයේ දැනීම කිය මම කිව්වට මෙතන මම කය කියලා නම් කිරීමක් කරලා තියෙනවා. ඉතින් දැනීමෙන්ම වෙන් කරගෙන අන්න අර විදිහට මේ කය ඉස්මතු වෙනවා, දැනීම ඉස්මතු වෙනවා. දැන් කයත් අතාරින්න පුළුවන් වුණා. ඒකත් වතුරේ බල්ලෙක්. එතකොට තාමත් මම දැනීම අල්ලගෙන මේ උසනකොට තමයි ඉස්මතු වීම පටන් ගත්තේ. ඉස්මතු වීම හොයාගෙන 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 ගියා. මට නම් ඒ ඉස්මතු වීම විස්තර කරන්න බැහැ. මට ඒක ලැබෙන්නේම නැහැ. එතන යෙදීමක් තියෙන බව මට තේරෙනවා. හැබැයි මට ඒක මේකයි කියලා කියන්න බැහැ ඉස්මතු වීමට. පස්සේ මම ටික දවසක් ඒක කරලා ඒක පැත්තකින් තියලා ඒක අතහැරීම නැහැ. ඊට පස්සේ මම මෙතන සංඥාවක් තියෙන බව මට ඇතුළෙන් තේරෙනවා. එතකොට දැනීම කියන තැන සංඥාවක් වැඩ කරන බව ඇතුළෙන් තේරෙනවා. ඊට පස්සේ මේ සංඥාව කියන්නේ මොකද්ද? සංඥාවක් කියන්නේ කියන ඒකෘත්‍ය මොකද්ද? ඒ කියන්නේ හඳුනා ගැනීම කියන තැනට ගිහින් ඒකත් එක්ක ගොඩක් ගොඩක් විමසුවා. හඳුනා ගන්නවා කියන්නේ මොකද්ද කියලා. එතකොට මට තේරෙනවා මෙතන මම හඳුනාගත්ත දේවල් පැත්තකින් තිබුණාට පස්සේ මට එතන හඳුනාගත්ත දේ කියලා අපහු යන්න බැරි වෙනවා. හඳුනා ගැනීම තුළ මම ගොඩාක් දවස් හිටියා. මට ඒකත් විස්තර කරන්න බෑ. මට ඒක ලැබෙන්නේ නැහැ. කතාවක් කියන්නත් බෑ. හරියට මේක අර මම බස් කමේ කියලා තැන කමේ කියන එක විමසෝ වගේ. ඒකටත් මට අර්ථකථනයක් දෙන්න බෑ. එතකොට දැන් මෙතන විමසනකොට අන්තිමට මම වැඩියම කරේ නැහැ. හැබැයි මම දැන ගැනීම කියන තැනට ගෙහිල්ලා ටිකක් විමසන්න පටන් ගත්තා. එතකොට දැන ගැනීම කියන තැන අර දැන් කියවුණා විඥාන කෘත්‍යයන් කියලා, විඥානාති විඥාන කෘත්‍යය. එතකොට එතෙන්දී මට මෙතන දැනීම කියන තැන ඔස්සේ ඒකට වැඩි බරක් දෙන්න නැතුව දැන ගැනීම විතරක් අරගෙන ඒකත් විමසන්න පටන් ගත්තා. එහෙම කරගෙන යනකොට මට එතෙන්ටත් අර්ථකථනයක් නැති වුණා. හැබැයි මම ඊට පස්සේ හිතන්න පටන් ගත්තා දැනීම ඔස්සේ මම මතුවෙනවා. මම මොනවත්ම හිතන්නේ නැතුව නිකම් අර මට එක කියන්න පුළුවන්. අර මම නිදාගෙන නැගිටිනකොට මං එකපාරටම නැගිටින්න පුරුදු වෙලා නැහැ. එතකොට නින්දෙන් අවදි වෙන මොහොතේ යම් කිසි දැනීමක් තියෙනවා, වර්ග කරන්න බෑ. අන්න ඒ වගේ අවස්ථාවක මට නිකන් හිතුණා මෙතන කිසිම විදියකින් මට ස්වරූපයක් මතු වෙන්නේ නෑනේ කියලා. අන්න ඒ වගේ විදියක් තමයි මට විඤ්ඤාණය පස්සේ මේ විමසනකොට තේරෙන්න පටන් ගත්තේ. ඒ කියන්නේ විඤ්ඤාණය කියලා දෙයක් තියෙනවා කියන එක නෙවෙයි, ස්වරූපයක් මතු වෙනවා. එතකොට එතන ස්වරූපයක් මතු වෙනවා. මතු වෙනකොටම මට හිතුණා ඉතින් මම එතන දැනගත්තේ මම ඉන්නවා කියලානේ, මගේ දැනීම කියලානේ. එතකොට දැන් මේ විඤ්ඤාණය ඔස්සේ මේක හොයාගෙන යනකොට ඒ තොරන්නේ මම තමයි. එතකොට අර කලින් තිබිච්ච මමට මොකද වුනේ කියලා. එතකොට මට හැමතිස්සෙම පේන්න පටන් ගත්තා එන් අර කලින් ගත්ත මමයි දැන් විඥානනේ. එහෙම නැත්තම් සංඥා කිරීම, ඉස්මතු වීම, ඒ කරන්නේ මමනේ. එතකොට මට මෙතන මම මාමායා කියන එක දෙපැත්තකට මතුවෙන්න පටන් ගත්තා. එතකොට මට ඒක එහෙම දෙකක් වෙන්න විදියක් නැහැ. දේශනයට අනුව දෙකක් වෙන්න බෑ, සක්කාය සක්කාය විතරයි. එතකොට මං මට තේරෙන මම මෙතන අතරමං වෙලා කියලා. ඇයි දැන් තවත් කෙනෙක් මතු වෙලා, තවත් මමෙක් මතු වෙලා, කලින් ගත්ත මම මොනවා වුණාද ඒ මොකුත් තේරෙන්නේ නැහැ. ඔන්න මම අතරමං වීමකට පත් වෙනා ડોක්ටර් ගාවි. මට තව පොඩ්ඩක් විස්තරයක් කරලා මම හරි මාර්ගයට දාන්න ડોක්ටර් ගාවි. එතනවත් දැකපැත්ත එළනවා.
දැන් ඉස්මතු වීමක් කියලා දැක්මකට එනවනේ.
එනවා.
ඒක ඔව් මේක හොඳයි. يعني සකස් වීමක්, සකස් වෙනවා. හැබැයි අපි අර සකස් වුණ දේත් එක්ක තමයි සකස් වීම කියන අදහස. ඒ කියන්නේ ගෝචරත්වයේ එක සකස් වීම කියන එක දැක්මක්. ඒක සමුදේයෝ සමුදේයෝ වගේ නුවණක්.
එහෙම
ඒ සකස් වීම කියනකොට සකස් වුණ දේ කියන එක නිවේ යන්නේ
ඒක යදෙන්නේ නැති
සකස්
වුණා.
වීම. ඔව්. මම කියන්නේ අර කණ්ණාඩි ප්‍රතිබිම්බ වගේ මුලින් ප්‍රතිබිම්බ එක තමයි සකස් වීම කියලා කියන්න වෙන්නේ. හැබැයි අපි ප්‍රතිබිම්බ වලට නෙමෙයි, ඒක මොකද්ද කියන එකට නෙමෙයි අවධානය යොමු වෙන්නේ, සකස් වෙන ගතියට. ප්‍රතිබිම්බ හැදෙන ගතිය. ඒකට හැදෙන ගතිය කිව්වහම මොන ප්‍රතිබිම්බෙද කියන එක වැදගත් නැහැ නේ. ඇහෙනවද?
ඇහෙන්නේ නැතු ගියා ડોක්ටර්.
දැන් ඇහෙනව නේද?
දැන් ඇහෙනවා.
එතකොට දැන් ඒ දැන් අපිට ඒ ගෝචර උන එක නිකන් නම් කරන ස්වරූපයන්නේ. දැන් අර ඇවිදිනකොට දැනීමක්නේ තියෙන්නේ, කකුල පොළවේ වදිනවා. හැබැයි අපි කකුලයි පොළවයි කියන එක නෙමෙයිනේ අපිට ඇත්තටම ගෝචර. නිකන්
දැනෙන ගතිය.
දැනෙන ගතියනේ. හොඳට බැලුවොත් දැනෙන ගතියක් තියෙනවා. දැනෙන ගතිය එක්ක අපි සකස් කරගත්තු එකක් නේ කකුලයි පොළවයි කියන එක. කකුලයි පොළවයි නිකන් අපේ පැත්තෙන් විතරයි මේ හොයන්නේ. අපට නම් කරන ස්වරූප තියෙනවා. දැන් ඔන්න නාම රූපය කියන එක අපිට ඇහිලා තියෙන විඥානය. يعني විඥානයෙන් තමයි දැනගන්නේ. දැන් අද විඥානයෙන් දැනගෙන තියෙන. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැනීම හින්දා කකුලයි පොළොවයි තියෙනවද? කකුලයි පොළොවයි හින්දා දැනීම තියෙනවද?
දැනීම නිසා කකුලයි පොළොව.
ඔව්. හැබැයි කකුලයි පොළොවයි නැති වුණා නම් දැනෙන්න පුළුවන්ද?
ඒකත් වෙන්න බෑ.
එකක් වෙන්න බෑ. එතකොට දැන් ඔන්න ඔය සිද්ධිය දැන් දැනි එක පැත්තකින් බැලුවොත් දැනීම නිසයි කකුලයි පොළවයි කතාව තියෙන්නේ, අනිත් පැත්තට කකුලයි පොළවයි නැතුව දැනීම තියෙනවා. දැන්
ගෝචරත්වය දැනීමනේ නිසා ඒක ඉස්සෙල්ලා වෙන්න සිද්ධ.
එතකොට විඥාණය හින්දා නාම රූපේ හරි, නාම රූපේ හින්දා විඥාණය හරි, දැන් ඔය දෙපැත්තම කතා කරන්න පුළුවන්.
එහෙම
දැන් ඔන්න ඔය අර බටමිටි දෙකේ උපමාව දෙන්නේ මේ හිතන්න පුරුදු කරන්න. විමසන කෙනාට නිකන් ඉන්න බෑ. මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ කොහොමද? වෙන්න බැරි වැඩක් නේ එක පැත්තකින් බැලුවහම.
අතරමං වෙනවා එක හොයන්න ගිහින්.
අන්නේ අතරමං වෙන කෙනාටයි ඇත්තටම බුද්ධ දේශනාව කරන්න. බුදු කෙනෙක්ට ආවේනික එක සාමොක්කංසික දේශනා කියන්නේ. ඒ බුද්ධ දේශනාව කරන්නේ ඒක ඇහෙන මානසිකත්වයකට විතරයි. මොකද නැත්නම් ඒක ඇහෙන්නේ නැහැ කිව්වට. අපි ඒක අහන්න සුදුසු පැත්තකට ආවොත් තමයි සාමොක්කංසික නිවන බුදු කෙනෙකුට ආවේනික. ඒක වෙන කාටවත් කරන්නත් බැහැ. දැන් ඒක අපි නිකන් නම් වලින් අහලා තියෙනවා, චතුරාර්ය සත්‍ය කියලා අහලා තියෙනවා, පටිච්ච සමුප්පාදේ කියලා අහලා තියෙනවා, පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි ධම දකින්නේ කියලා එහෙම අහලා තියෙනවා. ඊළඟට චතුරාර්ය සත්‍යයට ඔක්කොම අයිති කියලා ඔය පත්තිපද උපම සූත්‍රවල එහෙම කියන්නේ නේද ඔක්කොම? එතකොට ඒක බුදු කෙනෙක්ට ආවෙනික අපි ගලපගත්ත එකක් තියෙනවා චතුරාර්ය සත්‍ය මේකයි කියන්නේ කියලා. එහෙම නැට අර කිසිම සත්වයකට, මනුස්සයෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට, කිසිම කෙනෙකුට වාගන්න බැරි වුණ එකක් නේ බුදු කෙනෙක් දේශනා කරන්නේ. එතකොට ඒ බුදු කෙනෙක්ට ආවේනික අපි ඔක කියනකොටම මන් දන්න චතුරාර්ය සත්‍ය දුකයි, දුක්ඛ සමුදයයි, නිරෝධයයි, මාර්ගයයි මන් දන්නවා. ඒකට ගැළපීමයි අර ඒ දහම ඇසීමයි දෙකක්. බුදු කෙනෙක්ට ආවේ බුදු කෙනෙක්ට ආවෙනික එක දැන් හැමෝටම කරන්නේ නැහැ. දැන් අර දැන් අපිට හිතෙනවා නාම රූපෙන් විඥානේ, විඥානේ නාම රූපේ, අර බටමිති දෙක වගේ එකක් නැතුව අනිකට තියෙන්න බෑ. එකක් ගැලවුණත් අනිකක් ගැලවෙන්න ඕන, ඒකට තියෙන්න බෑනේ. ඒකම අවද් දීලා තියෙනවා. දැන් මේ තියෙන්නේ පැවැත්ම විස්තර කිරීම. ඒ කියන්නේ ලෝකය විග්‍රහ කිරීම, ලෝකය විස්තර කිරීම. විඥානයේ නාම රූපේ, නාම රූපේ විඥානයේ වටවලල්ලක් නිකන් කරකිනවා. ඒ කියන්නේ ඒක
දියසුලිය කිව්වේ.
දියසුලිය මොකක් කරේ? දියසුලිය පේන දෙයක් නේ. ඒකට ගෝචරත්වයක් විස්තර කරනවා. ඒ කියන්නේ ලෝකේ විස්තර කරනවා. දැන් බුදු කෙනෙක් පහළ වෙන්නේ මතක තියාගන්න ලෝකේ විස්තර කරන්න නෙවෙයි.
නෙවෙයි.
ලෝකයෙන් එතර වෙන හැටිනේ. ලෝකේ ගැන විග්‍රහ දෙන්න තමයි ওই විද්‍යාඥයෝ ඉන්නේ, හොයන අය ඉන්නේ. ලෝකේ වෙන්නේ මෙහෙමයි කියන්න පුළුවන්. ඒකට ලෝකේ වෙන්නේ මෙහෙමයි කියනකොට ඒ වෙන්නේ මෙහෙමයි කියන එක ලැබුණ කෙනා ඉන්නවද නැද්ද? දැනගත්තු කෙනා ඉන්නවද නැද්ද? ඉන්නවනේ. ලෝකේ තියෙනවා ඒක වෙන හැටි දැනගත්තු කෙනක් ඉන්නවා. දැන් ඔන්න ඔතන බලන්න වෙන හැටි කියන්නේ මොකද්ද? සමුදේනේ.
සමුදේ.
එතකොට ඔන්න නාම රූපය ගැන කතා කරන්න ගියොත් විඥානය ගැන කියන්න වෙනවා. විඥානෙන් තමයි ඔක දැනගත්තේ. විඥානය ගැන කතා කරන්න වුණොත් නාම රූපය ගැන කියන්න වෙනවා. දැනගත්තු දේ හින්දානේ දැන ගැනීම කියලා, දැනගත්තු දේ ගැන කියන නම් කරපු රූපය ගැන කියන්න වෙන. නම් කරපු ස්වරූපය කියන්න ගියොත් විඥානය ගැන කියන්න. විඥානය ගැන ඇහුවොත් ආයේ නාම රූපය ගැන කියන්න. නාම රූපය කියන්න ගියොත් විඥානය ගැන කියන. අපි ওই දෙපැත්තකට පණිනවා මිස එකක්වත් ඒකෙන් කිව්වද?
නෑනේ.
දැන ගැනීම ඇහුවොත් දැනගත්තු දේ ගැන කියන. දැනගත්තු දේ ගැන ඇහුවොත් දැන ගැනීම ගැන කියන. විඥානය ගැන ඇහුවොත් නාම රූපය ගැන කියන. නාම රූපය ගැන ඇහුවොත් විඥානය ගැන කියන.
යන්නේ කොහෙද කිව්වොත් මල්ලේ පොල් කියන.
හැබැයි ඒක බොරුත් නෙමෙයි.
ඇත්ත.
ඇත්ත. ඇත්ත වුණාට ඔය ඇත්ත ලෝකේ කියන එක අපට පේන්නේ. ලෝකේ ඇත්ත. ලෝකේ ඇත්ත පෙන්වන්න නෙමෙයි බුදු කෙනෙක් කියන්නේ ලෝකෙන් එතර වෙන හැටි කියන්නේ. ඔන්න දැන් දැන් බලන්න පටිච්ච සමුප්පාදේ කියනකොට දැන් දුකෙන් පටන් අරන් අවිද්‍යාවට ආවත් අවිද්‍යාවෙන් පටන් අරන් දුකට ගියා. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, ඔහම ඔහම දුක දක්වා යනවා. හරි. එතකොට ඔය ඕන දෙකක දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා, අවිද්‍යා නිරෝධා, සංඛාර නිරෝධෝ. ඔන්න ඕකනේ පටිච්ච සමුප්පාදෙ. සංඛාර පත්‍ය විඥාන සංකාර නිරෝධා විඥාන නිරෝධ එනත්ත විඥාන පත්‍යා නාම රූපං විඥාන නිරෝධා නාම රූප නිරෝධ නැත්ත නාම රූප පත්‍යා සලායතන නාම රූප නිරෝධා සලායතන නිරෝධ ඔය විදිහට නේ යන්නේ සලායතන පත්‍යා පස්සෝ සලායතන නිරෝධා පස්ස නිරෝධ එනත්ත පස්ස පත්‍යා වේදනා පස්ස නිරෝධා වේදනා නිරෝධ පස්සපච්චා වේදනා කිව්වට පස්සේ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කිව්වා මිසක් වේදනා පච්චා පස්සෝ වේදනා නිරෝධා පස්ස නිරෝධෝ කිව්වේ නෑ නේ පටිච්ච සමුප්පාදෙ
දෙපැත්තකට ගියේ නැහැ.
දෙපැත්තකට ගියේ නෑ. හැබැයි අපතන විතරක් විඥානයි නාම රූපයි නාම රූපයි විඥානයි කියන තැන ඒක දෙනවා මේ විමසීම අවදි කරන්න. ඒක පටිච්ච සමුප්පාද න්‍යාය නෙවෙයි. එතකොට ඒ විමසීම අවදි වෙන කෙනාට අන පටිච්ච සමුප්පාදේ ඒ කියන්නේ සාමකාංශික එක එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය. දැන් චතුරාර්ය සත්‍යයෙන් ගත්තොත් දුකයි දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධයයි දුක් නිරෝධ කරන මාර්ගයයිනේ. දැන් දුක ඇති වෙන්නේ ඇයි කියන එකනේ දුක්ඛ සමුදය. අපි තණ්හාව කියලා කියන්නේ දුකට හේතුක තණ්හාව කියලා නේද? දුක ඇති වෙන්න හේතුක තමයි දුක්ඛ සමුදය කියන්නේ තණ්හාව. දැන් ඔය හතර බුදුහාමුදුරුවෝ කිව්වේ ධම්මචක්කප්පවත්තන සූත්‍රෙදි කියනවා දුක කියන එක මොකද්ද වෙන්න ඕන?
දෙක පිරිසිද දකින්න.
ඉරිසින්ද දකින්න පරිඤ්ඤය. දුක්ඛ සමුදය කියන එක
ප්‍රහාණය කරන.
තණ්හාව ප්‍රහාණය වීමක් තියෙන්නේ. දැනට කියමක ප්‍රහාණය කරන්න කියලා. හරි. දුක පිරිසිඳ දකින්න දුක්ඛ සමුදය ප්‍රහාණය වීමක් වෙන්නේ. දුක්ඛ සමුදය පිරිසිඳ දැකීමක් නෙවෙයි ය. පරිඤ්ඤයයන් නෙවෙයි. පහතබ්බං කියන එකයි වෙන්නව. දුක්ඛ පිරිසිඳ දකින්න දුක්ඛ සමුදය ප්‍රහාණය වෙනවා දුක්ඛ නිරෝධය
සාක්ෂාත් වෙනවා.
සාක්ෂාත් වෙනවා. සාක්ෂාත් වෙනවා කියලා මිසක් ඒකත් පිරිසිඳ දකින්න නෙවෙයි කිව්වේ. දැන් දුක විතරයි පිරිසිඳ දකින්න තියෙන්නේ. දුක්ඛ සමුදය පිරිසිඳ දැක්කා වෙන්න බෑ.
වෙන්න බෑ.
එතකොට බලන්න දැන් දුක පිරිසිඳ දකිනකොට සමුදය ලැබෙන්න දෝන සමුදය ප්‍රහාණය වෙන්න.
සමුදේ ප්‍රහාණය වෙයි.
සමුදය මේකයි කියලා ලැබීම නෙමෙයි වෙන්නේ සමුදය ප්‍රහාණය වෙයි. දැන් බලන්න අපි නාම රූපය හොයනකොට නාම රූපෙට සමුදය මොකද්ද? විඥානෙනේ. නාම රූපෙට සමුදය විඥානෙ. නාම රූපේ සමුදය චතුරාර්ය සත්‍ය න්‍යාය පටිච්ච සමුප්පාද. දැන් සමුදය විඥානේ නාම රූපෙට සමුදය විඥාන. දැන් අපිට විඥානය කියලා ලැබිලාද විඥානේ ප්‍රහාණය වෙලාද?
අපිට ලැබිලා හැබැයි ඒක ප්‍රහාණය විය යුතු.
මේක තමයි දැන් චතුරාර්ය සත්‍ය නම් වෙන්න උඩ සමුදය ප්‍රහාණය වීමක් නේ.
විඥානය ප්‍රහාණය විය යුතු.
විඥානේ තිබුණත් නාම රූපේ තියෙනවනේ. මේ ඇති කල්ලි මේ ඇති කල්ලි මේ වේ කියන්නේ ඒ ලෝකයනේ. විඥානේ තියෙන තාක්කල් නාම රූපේ තියෙනවා. විඥානේ ප්‍රහාණය වුණොත් නේද දුක කියන එක නාම රූපේ නම් අපි හොයන්නේ නාම රූපේ නම් දුක පිරසින්ද දකින්නේ නාම රූපේ නම් සමුදය ප්‍රහාණය වීමක් වෙන්නවා. එතකොට ඔන්න බලන්න දැන් විඥානෙන් පච්චා නාම රූපං නාම රූපච්චා විඥානං කියන එක විමසන කෙනාට විමසුවොත් එන්න ඕන සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕන. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨි සූත්‍රය බලන්න. නාම රූපෙන් සම්මා දිට්ඨිය කියන 16 ආකාරයකට කියනවා සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි සූත්‍රය. නාම රූපෙනුත් කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් කොහොමද? නාම රූපය මොකද්ද? නාම රූප සමුදය මොකද්ද? නාම රූප නිරෝධය මොකද්ද කියන දැක්මටයි සම්මා දිට්ඨිය කියන්නේ. නාම රූපය, නාම රූප සමුදය, නාම රූප නිරෝධය. එතන විඥාන කතාවක් නැහැ. විඥානයක් ලැබිලා නැහැ. එහෙම නැත්නම් විඥානෙනුත් කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. එතකොට නාම රූප කතාව එරුවන් සරණයි. ඇහෙනවද දැන්?
දැන් එහෙනම්
එතකොට බලන්න චතුරාර්ය සත්‍ය දැක්මට තමයි සම්මා දිට්ඨිය කියන්නේ නේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං, අයං උච්චති සම්මා දිට්ඨිනේ. මේකටයි සම්මා දිට්ඨිය කියන්නේ. එතකොට නාම රූපේ මොකද්ද? නාම රූප සමුදය මොකද්ද? නාම රූප නිරෝධේ මොකද්ද කියලා දකින එකට සම්මා දිට්ඨිය කියනවා. විඥානය මොකද්ද? විඥාන සමුදය මොකද්ද? විඥාන නිරෝධය මොකද්ද කියන දැක්මට සම්මා දිට්ඨිය කියනවා. හරි. නැත්තම් සලායතනය මොකද්ද? සලායතන සමුදය මොකද්ද? සලායතන නිරෝධය මොකද්ද? දැක්මට සම්මා දිට්ඨිය කියනවා. පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? පස්ස නිරෝධය මොකද්ද කියලා දැක්මට සම්මා දිට්ඨිය කියනවා. හරි. එතන කියන්නේ නාම රූප පත්‍යා සලායතන සලායතන මේ නාම රූප පත්‍යා විඥාන විඥාන පත්‍යා නාම රූපන් දැක්මට සම්මා දිට්ඨිය කියනවා කියලා කියන්නේ නෑනේ. අපි හිතනවා ඒ දෙපැත්ත දැක්කහම අන්‍යෝන්‍ය ප්‍රත්‍ය දැක්කහම සම්මා දිට්ඨිය ආවා කියලා. නාම රූපෙන් විඥානේ, විඥානෙන් නාම රූපේ කියලා බටමිටි දෙක හේතු කළා කියලා ඔන්නෝක අවබෝධ වෙනකොට සම්මා දිට්ඨිය ආවා කියලා. එහෙම සම්මා දිට්ඨිය කියලා එකක් නැහැ. දේශනාවක් නැහැ. සම්මා දිට්ඨිය කියන්නේ නාම රූපේ මොකද්ද? නාම රූප සමුදය මොකද්ද? නාම රූප නිරෝධය මොකද්ද? නාම රූපේ නාම රූපෙන් විතරයි කියන්නේ. එහෙනම් තව විඥානය මොකද්ද? විඥාන සමුදය මොකද්ද? විඥාන නිරෝධය මොකද්ද? අන්න ඒකට සම්මා දිට්ඨිය. ඒකයි. ඔව්. ඒකයි අර එක එක තොටුපළ කියන්නේ. ඒ 16 ආකාරය කියනවා. එතකොට ඔන්න ඔය සම්මා දිට්ඨිය ඇති කරගන්න විමසීමකට යන්න කියපු විග්‍රහයක් තමයි අර සම්මා දිට්ඨිය නැති කෙනාට. එතකොට අපි නාම රූපයෙන් හොයනවා නම් නාම රූපයයි නාම රූප සමුදයයි නාම රූප නිරෝධයයි මේකයි කියලා දැක්මක් එන්නවා. විඥාණයෙන් හොයනවා නම් විඥාන සමුදය විඥාන විඥාණය විඥාන සමුදය විඥාන නිරෝධය අනේ දැක්ම ඉන්නවා. ඒකට සම්මාදිට්ඨිය. කියන්නේ විඥානේ විඥානේම දකින්න තියෙනවා. නාම රූපේ නාම රූපේම දකින්න තියෙනවා. සලආයතනේ සලආයතනේම දකින්න තියෙනවා. පස්සේ පස්සේම දකින්න තියෙනවා. අර කරුවල කරුවලෙන්ම දකින්න තියෙනවා කියලා අපි උපමාවක් කියනවා. කරුවල ආලෝකෙන් විස්තර කරලා හරියන්නේ නැහැ. ආලෝකේ කරුවලෙන් විස්තර කරලා හරියන්නේ නැහැ. කරුවල කියන්නේ ආලෝකේ නැතිකම. ආලෝකේ කියන්නේ මොකක්ද ඇහුවා? කරුවල නැතිකම. ආලෝකේ ගැන ඇහුවා කරුවල කියනවා. කරුවල ගැන ඇහුවා ආලෝකේ කියනවා.
එතන ලොකු වැලීමක් තියෙනවා.
ඔව් දෙපැත්තට පැන පැන ඉන්නවා. එකක්වත් හරියට දකිනවා නෙවෙයි. කරුවල කියන්නේ මොකක්ද? කරුවලෙන් කියනවා. ආලෝකෙන් කියලා හරියන්නේ නැහැ. ආලෝකේ මොකක්ද නා? ආලෝකේ ආලෝකෙන් දකිනවා. එතකොට අර ලිස්සලා එකකින් එකකට පැන පැන ඉන්නවා කියන එක නෙවෙයි. එතකොට බලන්න නාම රූපෙට සමුදය විඥානේ නම් ආර්ය දර්ශනයට එනකොට විඥානේ ලැබෙන්නද ඕන විඥානේ ප්‍රහාණය වෙන්න.
විඥානේ ප්‍රහාණය වේ.
ඒක සමුදය නම් සමුදය ප්‍රහාණය වෙන්න මිසක් පිරිසිඳ දකින්න නෙමෙයි නිතින්. අපිට පිරිසිඳ දැකලා ඒක හම්බ වෙලා. ඒ කියන්නේ දුක්ඛ සමුදය නෙමෙයි ආයේ ඒකත් දුක වෙලා. සමුදය ප්‍රහාණය වෙන්න නේ. ආර්ය සත්‍යෙන් සම්මා දිට්ඨියෙන් දකින්නවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් නාම රූපෙ තිබුණේ විඥානය හින්දා කියලා හම්බ වෙනවා නම් ඊළඟට විඥානේ ඉතුරු වුණා නම් දැන් නාම රූපෙන් ගලවුණා. නාම රූප කතාව නැහැ. හැබැයි විඥානේ ඉතුරු වුණා. එහෙනම් විඥානය ගැන විමසන්නනේ ඕන ඊළඟට. හැබැයි විඥානය ගැන විමසනකොට නාම රූපේ ගාවන්න පුළුවන්ද?
එතකොට එතන ඇති නැති දෙයක් අල්ලගන්න හදනවා.
විඥානය ගැන කතා කරන
නාම රූපේ යොදවන දෙයක ඒක තේරුම් අරගෙන ඉවරයි.
නාම රූපෙට සමුදය විඥානේ නම් විඥානේ නිසා නම් නාම රූපය. අපි විඥානේ ගැන විමසනකොට නාම රූප කතාවක් දාන්න විදිහක් නැහැ නේ. දැක්ම ආවන විඥානේට සමුදය තමයි පටිච්ච සමුප්පාදයේ සංඛාර කියන්නේ. සංඛාර පත්‍යා විඥාන. සකස් වෙන බව සංඛාර. සංඛාර නිසායි විඥාන. සංඛාර නැත්තම් විඥාන නිරෝධයි. සංඛාර කියන එක හොයනකොට අයි විඥාන කතාව දාන්න බෑ. සංඛාරය හොයනවා සංඛාරයට සමුදේ මොකක්ද? සංඛාරයට සමුදේ අවිද්‍යාව නතන්නකම. හැබැයි සංඛාර ගැන හොයනකොට අවිද්‍යාව ලැබෙන්න නෙමෙයි ඕන. අවිද්‍යාව සමුදේ නම් සමුදේ ප්‍රහාණය වෙන්නේ නැහැ. සංඛාරය මොකද්ද? සංඛාර සමුදය මොකද්ද? සංඛාර නිරෝධය මොකද්ද? ඒ දැක්ම ආවොත් සම්මාදිට්ඨි. අපිට අවිද්‍යාවත් හම්බ වුණා කියේ මොකක්? අවිද්‍යාව හම්බ වුණා නම් අවිද්‍යාව විමසන්න. අවිද්‍යාවේ සමුදය මොකද්ද? අවිද්‍යාව මොකද්ද? අවිද්‍යාව සමුදය මොකද්ද? අවිද්‍යාව නිරෝධය මොකද්ද? අවිද්‍යාවට සමුදය ආශ්‍රව කියලා කියනවා. ආශ්‍රව නිසායි අවිද්‍යාව. හැබැයි ආශ්‍රව හම්බ වෙන්න නෙමෙයි, ආශ්‍රව ප්‍රහාණය වීමක් වෙන්න. සමුදය ප්‍රහාණය වීම සම්මාදිට්ඨියදී වෙන්න.
එතන අපි ආශ්‍රව ගැන විමසන්නේ නෑ නේද ડોක්ටර් බාරි?
ඕන්නම් විමසන්න පුළුවන්. දැන් ආශ්‍රව ආශ්‍රව නේද ප්‍රහාණය වෙන්න ඕන.
ආශ්‍රව තමයි ප්‍රහාණය වෙන්නේ. ඒක කියන්නේ මොනවා හරි කියන තැනට යන්නේ අපි තියෙනවා කියලා බෑ.
ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන් කාටද?
දන්න දකින කෙනාට.
දන්න දකින කෙනාට. ඥානතෝ පස්සතෝ. ඥානතෝ අම්බිකේ පස්සතෝ ආසමානං කයං වදාමි. දන්න දකින කෙනාටයි ආශ්‍රව විශ්යන්න කරන්න පුළුවන් කියලා වදාරන. නෝ අඥානතෝ නෝ පස්සතෝ. නොදන්න දකින කෙනාට බෑ. දැන් දන්න දකින කමට නේද සම්මාදිට්ඨිය කියන්නේ? සම්මාදිට්ඨිය තිබුණත් තමයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. කියන්නේ බුදු කෙනෙක්ගේ දේශනාව ඇහිලා දන්න දකින්න කෙනෙක් වුණා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? දන්න දකින්න කමද?
දන්න කමනි
නොදන්න කම. මොනවා නොදන්න කමද? දුක්ඛේ අඥාන, සමුදය අඥාන, නිරෝධේ අඥාන, මග්ගේ අඥානං. අන්න ඒකනේ සම්මා මේ අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාවේ ඉඳන් ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. විද්‍යාව දැක්ම පහළ වෙනවා. විද්‍යාව දැක්ම කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං, උච්චති සම්මාදි.
තමයි දැක්ම.
ඒ දැක්ම තියෙන කෙනාට ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්.
එහෙමයි.
දැන් පේනවාද ඒ දැක්මේ වැදගත්කම? දැක්ම දැක්ම ඒ දැක්ම නිකන් එන්නේ නැහැ. බුදු කෙනෙක්ගේ දහම ඇහෙන්න ඕන.
සන්දමෝය
එතකොට ඒ ඇහෙන එකට අනුව විමසන්න ඕන. අපට ඕන විදිහට විමසලා නිවි.
සුසුතා පරිපූජා කියපු තැන.
සුසුසා කියන්නේ බුදු කෙනෙක් කියන එක ඇහෙන්න ඕන. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයා කියන එක ඇහෙන්න ඕන. ඇහෙන එකට යොමු වෙලා විමසන්න ඕන. ඇහෙන එක අපිට, ඇහෙන එක අපිට ගැළපීම නෙමෙයි.
ප්‍රශ්න කරමින්
හිතන්න
විමසීම.
එකට ගැළපීම නෙමෙයි.
ප්‍රශ්න කරමින් විමසීම කියලා මට අදහස.
ඔය කියන්නේ මේකයි, ඔය කියන්නේ මේකයි කියලා වැටහුණා නම්, ගැලපුණා නම් විමසීම නෙවෙයි. බුදු කෙනෙක් කියන්නේ අපි දන්න එකක් නෙමෙයි, අපි දන්න ඒවට ගලපන්න එකක් නෙමෙයි. ඒ දහම එනකොට, ඇහෙනකොට, ඇහෙනවා නම් අපේ මතුවෙන්න ඕන විමසීම. මොකද අපි දන්න එකක් නන්නේ විමසන්නේ නැත්තේ. මේ අපි නොදන්න එකක් කියන්නේ බුදු කෙනෙක්ට ආවේනික එක අපි දැනගන්න විදිහක් නැහැ. ඒක ඇහෙනවා කියන්නේ තමන්ට ලොකු විමසීමක් මතුවෙන්න ඕන.
එහෙම
විචක්ෂණය, ප්‍රශ්න කරන ගතියක්. මොකද්ද මේ, මොකද්ද මේ, මොකද්ද මේ කියන්නේ මට තේරෙනවා නම් මොකද්ද කියලා අහන්නේ. ගලපලා සුසුසා පරිපුච්චා වෙන්න ඕන. විපේද කෙසේද?
ගැළපීමක් නේද ડોક્ટર රාජ්? තේරෙනවා කියන්නේම ගැළපීමක්.
තේරෙනවා කියන්නේ ගැළපීම, ලැබීම. ලැබීමේ ලැග ගන්න එක තමයි අපි කරන්නේ, විමසන එක නෙමෙයි. හරියට ඇහුණා නම් ලැබීමක් නෙමෙයි. දන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ, කොහොමද මේක වෙන්නේ.
විමසනකොට යෙදීමයි ලැබීමයි දෙකම මෝඩකම කියලා සනාථ වෙනවා.
ඔව්, ලැබීම වුණා නම්, ගැළපීම වුණා නම් විමසන්නේ නැහැ. වැටුණා බුදුහාමුදුරුවෝ කියන එක මම දන්නවා. බුදුහාමුදුරුවෝ කියන එක මන් දන්නවා කිව්වා නම් දහම උණුසුමවත් ලැබිලා නැහැ. බුදු කෙනෙක් පෙන්නන්න මොන වගේ කද්ද කියලා.
ඒක හොඳට තේරෙනවා දැන් ડોક્ટર රවි. ගලපල ගලපල හෙම්බත් වෙලා ඉන්න මට දැන් ඒක තේරෙනවා.
දැන් ඔන්න නාමකරණ ස්වරූපය දාතන අපේ බලපු එකේ දැන් ඔබතුමියට නෙවෙයි කියන්නේ. කතා කරන්න නාමකරණ ස්වරූපය දැන් ඔබතුමියටත් එක්ක කියන්නේ. මම කියන්නේ දැන් කතාව නවත්තලා අහගෙන ඉන්නවා හැමෝටමනේ කියන්නේ. දැන් ඉස්සෙල්ලා කියනත් අපි උදාහරණයක් ගත්තේ ඔන්න දැනීම එක්ක කකුලයි පොළවයි. දැනීම එක්ක කකුලයි පොළවයි. දැන් කකුල පොළව කියන්නේ නම් කරන ස්වරූප නැත්නම් නාම රූප. ඕනනම් නාම රූපයෙන් විමසන්න පුළුවන්. ඕනනම් විඥාණයෙන් විමසන්න පුළුවන්. දැන් ඒ දෙකෙන් එකක් අරගෙන ඒක පිරිසිඳ දකින්න තියෙනවා. සම්මා දිට්ඨිය එක්ක. දැන් අපි නාම රූප නැත්නම් නම් කරන ස්වරූප කකුලයි පොළවයි නම් ඒ උදාහරණෙදී දැන් අපි දැනීම නැත්නම් ඒ දැන ගැනීම හින්දානේ ඒ නම් කරන ස්වරූප ආවේ. දැන් අපි ඒ දැන ගැනීම නැත්නම් විඥාණය කියන ස්වභාවය විමසනකොට දැන් විඥාණයෙන් උපන් දේවල් දාන්න බැහැනේ. විඥාණය නිසා හටගත්තු දේවල් දාන්න බැහැනේ. විඥාණය මොකක්ද, විඥාණය ඇති උනේ කොහොමද කියලා හොයනකොට ආයේ අර විඥාණයෙන් නම් කකුලයි පොළවයි හටගත්තේ. කකුලයි පොළවයි නිසා විඥාණය කියනකොට විඥාණය නිසා අම්බ වුණ දේ දාන්න විදිහක් නැහැ. විඥාණය නිසයි නාම රූපේ, නම් නාම රූපය කතාව දැන් දාන්න බෑ. නාම රූපේ තිබුණොත් සලායතනේ, සලායතනේ තිබුණොත් පස්සේ ඒ පස්සේවත් ඒ සලායතනේවත් ඒ නාම රූපේවත් දාන්න බෑ. විඥානයේ ඉපදුන හැටි හොයනකොට විඥානයේ නිසා ඉපදුනා නම් නාම රූපේ, නාම රූපේ නිසා ඉපදුනා නම් සලායතනේ, සලායතනේ නිසා ඉපදුනා නම් පස්සේ, පස්සේ නිසා නම් වේදනාව. ඒ වේදනාවත් පස්සේවත් සලායතනේවත් නාම රූපේවත් දාන්න බෑනි විඥානය ගැන හොයනකොට. ඔන්න දැන් ඔතෙන්ට ආපු කෙනාට බුද්ධ දේශනාවේ මොකද්ද කියන්නේ? ද්වයම් පටිච්ච සම්භූතං විඥානය. විඥානය දෙකක් නිසයි පහළ වෙන්නේ. ද්වයම් පටිච්ච සම්භූතං. ඇහැයි රූපයයි නිසයි විඥානය. දැන් ඇහැයි රූපෙයි කියනකොට අපි නම් කරවලා ලැබුණ ඇහැ කියන ස්වරූපයවත් අපි නම් කරලා ලැබුණ රූපය කියන ස්වරූපයවත් දාගන්න බෑ. මම ඉස්සෙල්ලකෙන් ගත්තොත් දැනීම දැන ගැනීම ගැන හොයනකොට අපිට දැනීම නිසා අපිට ලැබුණ නම් කරන ස්වරූප දෙක කකුල හරි පොළොව හරි අපිට ලැබුණ පොළොව අපිට ලැබුණ පොළොව එකනේ නම් කරන ස්වරූප දෙක දාන්න බෑ. දැන් දැනීම හොයනකොට ඒ කියන්නේ ඇහැයි රූපේ නිසා විඥානය කියලා කියනකොට විඥාණයෙන් හැදුන නාම රූපයක් නාම රූපයෙන් හැදු සලායතනවත් අපි දන්න සලායතනවල තියෙන ඇහැයි රූපේ දාන්න බෑ. විඥාණය හටගත්තු හැටි වෙන ඇයි විඥාණය නිසා නම් නාම රූපේ, නාම රූපේ නිසා නම් සලායතන, ඒ සලායතන නිසා නම් පස්සේ ඒවා මොකවත් දාන්න බෑ. දැන් විඥාණය හොයන බැයි අපිට ඇහෙන රූපයයි දෙන්නෙක්ගේ මයික් ඕන් වෙලා එදක මියුට් කරගන්න. ඇහැයි ඇහැයි රූපයයි නිසා තව මයික් එකක් ඕන් වෙලා තියෙන අපේ මෑණියන් වහන්සේ මයික් එක. හරි, දැන් ඇහැයි රූපයයි නිසයි විඥානය කියනකොට දැන් අපි දන්න ඇහැ, ඒ කියන්නේ මගේ හැඟීමට හම්බ වුණ ඇහැ ඔතෙන්ට දාන්න බෑ. මගේ හැඟීමට අහු වුණ රූපය ඔතෙන්ට දාන්න බෑ. දැම්මොත් මේ කියන එක ඇහෙන්නේ නැහැ. කියන්නේ විඥානය නිසා පහළ වුණ නාම රූපේ, නාම රූපේ නිසා පහළ වුණ සලායතනය දැන් ඒ සලායතනේ දාන්න බෑ. ඒ පස්සේ දාන්න බෑ. මොකද විඥානය නිසා නාම රූපේ හැදිලා, නාම රූපේ නිසා පස්සේ හැදිලා, පස්සේ නිසා පස්ස නාම රූපේ නිසා සලආයතන හැදිලා, සලආයතන නිසා පස්සේ හැදිලා, ඊ නිසා හැදුන වේදනාව දාන්නත් බෑ, ස්පර්ශය නිසා හැදුන වේදනාව දාන්නත් බෑ. මොකද දැන් තාම වේදනාවත් පස්සේවත් නාම රූපේවත් ඇවිල්ලා නැහැනේ. දැන් විඥානේ හැදුන හැටිනේ හොයන්නේ. විඥානය හැදුනේ කුමක් නිසාද? දෙකක් නිසා. ද්වයම් පටිච්ච සම්භූතං. ඇසයි රූපේ. දැන් ඇසයි රූපේ කියනකොට අපි දන්න ඇහැයි අපි දන්න රූපේ අයි ගැන නෙවෙයි මේ කියන්නේ. ඒ කියන්නේ සීනි පැණි රහයි කියනකොට මගේ හැඟීමට හම්බ වුණ සීනිවත් මගේ වින්දනයට හම්බ වුණ පැණි රසවත් ගැන නෙවෙයි මේ කියන්නේ. මගේ වින්දනය ගැන නෙවෙයි කියන්නේ. මගේ වින්දනය පැණි රස සීනි වල තියෙන්න බෑනේ. සීනි වල තියෙන පැණි රහ නැත්නම් පැණි රහ අයිති සීනි වලට. මං විඳපු එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. මගේ වේදනාවක් ගැන නෙමෙයි මේ කියන්නේ. මගේ හැඟීමක් ගැන නෙමෙයි මේ කියන්නේ. එතකොට මට හම්බ වුණ ඇහැ ගැන නෙමෙයි මේ කියන්නේ. මං දන්න ඇහැ ගැන නෙමෙයි. මං දන්න පැණි රස ගැන නෙමෙයි මේ කියන්නේ. සීනි වල තියෙන පැණි රස. සීනි වල තියෙන බෑනේ මං මං ඉඳපු එක. මගේ හැඟීම. එතකොට අපේ හැඟීම එකතු කරන්නේ නැතුව කියන ඇහැයි රූපෙයි නිසයි මේ විඤ්ඤාණය පහළ වෙලා තියෙන්නේ. කොච්චර විමසන්න තියෙනවද මෙතන? දේවම් පටිච්ච සම්භූතං කියනකොට අපි දන්න හැගෙනවත් අපි දන්න රූපය, ඒ කියන්නේ අපි දන්න එක ඒ ඇත්තටම ඒක නෙවෙයිනේ. මන් දන්න පැණි රහ ඇත්තටම සීනි වලට අයිති පැණි රහ නෙවෙයිනේ. එක එක්කෙනාට එක එක විදියට විඳින්න පුළුවන්. තම තමන්ගේ වින්දනය, තම තමන්ගේ වින්දනය සීනි වල තියෙන්න බෑනේ. මේ සීනි සීනි වල පැණි රහ නිසා අපේ පැණි රහ සීනි වලට දාන්න යන්න එපා. ඇටයි රූපය නිසා අපි දන්න හැවත් අපි දන්න රූපයවත් එතෙන්ට දාන්න යන්න එපා. ඇහැයි රූපේ නිසයි විඤ්ඤාණ. දැන් අපිට ඇහැ හම්බ වෙලාද අපිට රූපේ හම්බ වෙලාද? අනේ හම්බ වෙලාද කියන එක තමයි. ඇහැ නිත්‍යද අනිත්‍යද? රූපේ නිත්‍යද අනිත්‍යද? කියලා වෙනම අහන ප්‍රශ්න. නැත්නම් ඇහැ අවිද්‍යා ප්‍රත්‍යෙන්න, රූප අවිද්‍යා ප්‍රත්‍යෙන්න. ඒ අවිද්‍යාවෙන් හැදුන එකක් මේකට දාගෙන හරියන්නේ නැහැ. ඇහැත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් විඥානය කොහොමද නිත්‍ය වෙන්නේ? ඇහැත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් විඥානය නිත්‍ය වෙන්න පුළුවන්. එනවා අනිත්‍ය කියනකොට නිත්‍ය කියනකොට ආයෙත් දාන්න එපා මේ පැවැත්මක් මේ පිහිටීම. පිහිටන බව නිත්‍ය. යමක් වෙන බව නිත්‍ය ස්වභාවය. අනිත්‍ය නම් යමක් කියලා ගන්න පුළුවන්. යමක් කියලා ගන්න බැරි ස්වභාව දෙකකින් උපදින එකක්. අපේ නිකමට හිතමු යමක් කියලා අපි දන්න ඇහැ හරි යමක් තියෙන තියෙන ඇහැකුයි තියෙන රූපෙකුයි කියලා හිතන්නකෝ. මේකේ අනිත් පැත්ත දැන් කියන්නේ ලෝකේ අපි අපේ මට්ටමෙන් බලන්න මේ ඇහැයි මේ කකුලයි මේ පොළවයි එහෙම දෙකක් තියෙනවා. ඒ දෙක හැපුණාම නම් විඥාණය පහළ වෙන්නේ. ඒ දැන ගැනීම හරි ස්පර්ශය පහළ වෙන්නේ කකුල පොළවේ හැපෙන්නවා. ඒකට තමයි දැනීම. ඉන්නන් සංගති පස්සෝණා. දැන් බලන්න, දැන් මතක තියාගන්න පටිච්ච සමුප්පාදේ විස්තරේදී ඒවා එන්නේ පස්සේ. ආ, විඥාණය තියෙන තැන නෙමෙයි, විඥාන පත්‍ය නාම රූපන් නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සු. ඒක කියනකොට දැන් ඔන්න බලන්න, දොයම් පටිච්ච සම්පූතං කියලා. ඇහැ රූපේ තයි විඥානේ. දැන් ඇහැ තියෙනවා නම් රූප තියෙනවා නම් ඒ නිසා හටගන්න විඥානයක් තාම කතාවක් නෑනේ. ඇහැයි රූපේ නිසයි විඥානේ. කකුලයි පොළොවයි නිසයි දැනීම. දැන් බලන්න, ඇහැයි රූපේ නිසයි නම් විඤ්ඤාණ. ඇහැයි රූපයි කියනකොට ඒ විඤ්ඤාණය නැහැනේ. දැන් ඇහැයි රූපේ ඉන්දනං විඥානය පහළ වෙන්නේ. දැන් ඔය තුනම එකට යනවා කියන සංගතියක්, ප්‍රවාහයක්, ඒ සන්නිපාතයක් කියන ඔන්න ඕක තමයි පස්සේ කියන තින්නල් සංගති පස්සෝ. ඔය තුන ඒ සංගතියක ඒකක් පස්සේ. දැන් පස්සේ කියලා එකක් පනවන්න පුළුවන්ද? මේ දෙකක් නිසා තුන්වෙනිය හටගන්නේ. මේ තුන එකට යනවා කියන ස්පර්ශය කියන කතාවක් මොකද්දනේ? පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? පස්ස නිරෝධය මොකද්ද කියන දැක්මට ආපහු සම්මාදිට්ඨිය. පස්සේ පස්ස සමුදය, දැන් පස්ස සමුදය හම්බ වෙනවා නම් ඒක චතුරාර්ය සත්‍ය නෙමෙයි. ආ, සමුදය ප්‍රහාණය වෙන්න ඕන. පස්සේ කියන්නේ දුක නම් පස්ස සමුදය දුක්ඛ සමුදයනේ. පස්සේ පිරිසිඳ දකිනකොට සමුදය ප්‍රහාණය වීමක් වෙන්න ඕන. සමුදය ප්‍රහාණය වුණොත් තමයි දුක්ඛ නිරෝධය. අපි දුක පිරිසිඳ දකිනකොට සමුදය දකින්න තියෙනවා. හැබැයි සමුදය හම්බ වීම නෙමෙයි, සමුදය ප්‍රහාණය වීම වෙන්න ඕන. සමුදය ප්‍රහාණය නම් සමුදය නිසා හටගන්න ඵලය දුක. සමුදය තියෙනවා නම් දුක තියෙනවා, සමුදය ප්‍රහාණ නම් දුක මොකක්ද වෙන්න ඕන? දුක්ඛ නිරෝධය කියන එක සාක්ෂාත් වීමක් වෙන්න ඕන. තියෙන දුක නැති වුණා නෙමෙයි, සමුදය ප්‍රහාණය නම්. දැන් දුකක් කතා කරන්න පුළුවන්. නිරෝධය සාක්ෂාත් වෙනවා කියන්නේ ඒක. දැන් අපිට වෙන්නේ පස්සේ හටගත්තේ මෙන්න මෙහෙමයි කියලා සමුදයක් ලැබෙනවා මිසක් සමුදය ප්‍රහාණයක් නෙවෙයි. දැන් ආර්ය සත්‍යයේදී වෙන්නේ සමුදය ප්‍රහාණය. දුක පිරිසිඳ දැක්ම වෙනකොට සමුදය ප්‍රහාණයක් වෙනවා. ඒකට සමුදය ප්‍රහාණය නම් දුක පවතින්නද පුළුවන්? නිරෝධය. නිරෝධය සාක්ෂාත් වෙන්න ඕන ඔය දැක්ම තුල. නිරෝධය ලැබීමකුත් නෙමෙයි, සමුදය ලැබීමකුත් නෙමෙයි, දුකේ ලැබීම විමසන කොට. මොකද්ද මේ දුක කියලා විමසගෙන යනකොට සමුදය ප්‍රහාණය වීමක් වෙන්න ඕන. සමුදය ආර්ය සත්‍ය නම් එතකොට සමුදය ප්‍රහාණය වෙනකොට ඒ නුවණට එන්නේ මොකද්ද? සමුදය නැත්තම් දුකේ කතාවක් යෙදෙන්නේ කොහොම? නස්මින් අසති දන්න හෝති. ඒ නිරෝධයෙන් සාක්ෂාත් වෙනවා. අර තිබුණ එක නැති බව සාක්ෂාත්වීම නෙමෙයි ය. සමුදය ප්‍රහාණය වීම තුළ දුක්ක නිරෝධය සාක්ෂාත් වෙන්නවා.
සමාවෙන්න
අපිට
එතන සර කිව්වේ දැන් මේ ටිකකට ඉස්සෙල්ලා දැන් සර කිව්වේ රූපය රූප ඇස රූප ඇස රූප තියෙන ඇස තියෙන රූප නෙවෙයි කියලා අන්න එතන එතනනම් පොඩ්ඩක් පැටලුනා සර සමාවෙලා චුට්ටක් ආයි කියන්න පුළුවන්ද සර තේරුවන් සරණයි
පැටලෙනවා තමයි. දැන් දැනීමට කකුලයි පොළවයි තිබුණනේ. දැනීම නිසා නේද කකුලකුයි පොළොකුයි ගැන කතාවක් ආවේ.
එහෙමයි එහෙමයි
දැන් ඒවත් තියෙන දේවල්ද?
නැහැ
දැනීම නිසා නම් ඉපදුනේ ඒවත් තියෙනවා කියලා කියන්න බෑනේ.
නැහැ එහෙමයි
හැබැයි ආපහු කියනවා කකුලයි පොළොවයි නිසයි දැනීම කියලා. නැත්තම් දැනෙන්න බෑනේ.
එහෙමයි
දැන් එතකොට ඒ තියෙන දේවල්ද? තියෙන දේවල් නම් නිත්‍යයි. يعني කකුලත් අනිත්‍යයි පොළොවත් අනිත්‍යයි කියන දර්ශනය ආවොත් ඇහත් අනිත්‍යයි රූපෙත් අනිත්‍යයි කියන දැක්ම ආවොත් අනිත්‍යයි කියන්නේ මොකද්ද? අවිද්‍යා ප්‍රත්‍ය. අවිද්‍යාව නිසයි ඇස නොදන්නකම තියෙන කන්නේ ඇහි කතාව.
එහෙමයි
නොදන්නකම තියෙන කන්නේ රූපවල කතාව තියෙන. ඒකයි මං කිව්වේ ඒවා ඇත කියලා ගත්තොත් තියෙනවා නම් ස්වයං පටිච්ච සම්භූතං විඤ්ඤාණ. ඉතින් ඇසත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් කෙසේ විඤ්ඤාණය නිත්‍ය වෙන්න පුළුවන්?
එහෙම එතන පැහැදිලි සර්
අපිට විඤ්ඤාණය හම්බ වෙන්නේ ඒ විඤ්ඤාණය පිරිසිඳ දැක්කේ නැති හින්දා. දැන් විඤ්ඤාණයෙන් පටන් අරන් දැන් විඤ්ඤාණය පිරිසිඳ දකින්නනේ කියන්නේ දුක පිරිසිඳ දකින්නනේ කියන්නේ.
එහෙම
මේ දුක පිරිසිඳ දකින නුවණට තමයි ද්වයං පටිච්ච සම්භූතං කියලා සමුදය. හැබැයි දැන් අපිට වෙන්නේ සමුදය හම්බ වෙනවා මිසක් සමුදය ප්‍රහාණය නෙවෙයි. සමුදය ප්‍රහාණයක් මේ සම්මාදිට්ඨිය නැත්නම් චතුරාර්ය සත්‍ය. ප්‍රහාණය කියන්නේ ආපහු ඒකේ අනිත්‍ය දැක්මනේ නේද? ඇත් අනිත්‍යයි රූපෙත් අනිත්‍යයි කියන දැක්මට ආවොත් විඥානයක් කියලා පිහිටවන්න පුළුවන්ද? නිත්‍ය කරන්න පුළුවන්.
බැහැ විඥානේ නිත්‍ය කරන්න බැහැ දැන් අර දයන් පටික සම්භූතං එකේ අර ද්වය ද්වය අනිත්‍ය නම් බැහැ සර එහෙම
ඒක ඒක දැක්මක්. ප්‍රඥාවේ දැක්මක්. අපි දන්න නාම රූපෙන් හම්බ වුණ ඇහැ නාම රූපෙන් හම්බ වුණනේ. මොකද්ද රූපයයි නිත්‍ය කරගෙන දැම්මොත් එහෙම ඉතින් විඥානෙත් නිත්‍ය තමයි.
එහෙමයි
කකුලයි පොළවයි නිත්‍ය කරගෙන දැම්මොත් දැනීම නිත්‍ය තමයි
එහෙමයි
නේද?
එහෙමයි
මේ නිත්‍ය කියන එකට දාගන්න එපා මේක ඇති වෙන නැති වෙන එක කියලා. හටගෙන නිරුද්ධ වෙන එක නෙමෙයි මේ කියන්නේ.
නෑ නෑ
කතාවම ආපු බව.
එහෙමයි එහෙමයි
ඒ කතාවම ආපු බව. අර මිරිංගුව කියලා කතාවම ආපු බව.
ඒක පැහැදිලි සර් පැහැදිලි
දැන් මිරිංගුව තියෙනත් නැහැ දැන් මෙන් බැලුවොත් මිරිංගුව කියලා කතාව ආවේ නොදන්න කමට කියලා පේනවා නේද?
එහෙමයි
අන්න ඒ සම්මා දිට්ඨිය කියන එකෙන් බැලුවොත් මේ දන්න දකින කෙනාටයි දැන් මේ විස්තරේ තියෙන්නේ. සාමොක්ඛංසික එක දේශනා කරන්නේ දන්න දකින නුවණ ආපු කෙනාට. සම්මා
එහෙමයි
දිට්ඨිය ආපු කෙනාට. සම්මා දිට්ඨිය එන්න තමයි අර ඉතුරු විග්‍රහ කරලා විමසීම අවදි කරන්නේ.
එහෙම
දැක්ම තියෙන කෙනාටයි සාමොක්කංසික දේශනාව. බුදු කෙනෙකුට ආවේනික දේශනාව අනිත් අයට ඔබ තෝරගන්න බෑ. ඇහෙන්නේ නැහැ. එතකොට ඒ අනිත්‍ය දකින කෙනාගෙන් තමයි මේක නිත්‍යද අනිත්‍යද දැක්ම තියෙන කෙනාටයි උත්තරේ දෙන්න පුළුවන්. අනිත්‍යං බන්තේ කියලා. චක්කුම් භික්ඛවේ නිච්ඡං වා අනිච්ඡං වා අනිත්‍ය නැගෙනවරුනි මේ ඇස නිත්‍යද අනිත්‍යද කියලා අහන්නේ නන්දක හාමුදුරු. දැක්ම තියෙන කෙනාටයි ඒ දැක්ම තුල උත්තරේ තියෙන්නේ.
එහෙමයි.
නැත්තම් අර ලෝකෙට ගලපනවා. දැන් ලෝකෙට ගැලපීම නෙමෙයි මේ කරන්නේ. ඊතර වෙන කෘත්‍යයට යොමු කිරීම.
එහෙම අර හිතලා කියන එකයි අවබෝධයෙන් කියන එකයි දෙක එහෙමයි පැහැදිලි.
දැක්මෙන් දැක්ම එක
එහෙමයි.
මාර්ග කෘත්‍යයට යොමු කිරීමක්. තවත් ගැළපිලා මේක මෙහෙමයි කියලා ලැබෙන්න නෙවෙයි. සමුදය මේකයි කියලා ලැබෙන්න නෙමෙයි.
එහෙමයි.
රැකගන්න නෙමෙයි. ඉතර කරන්න. මෙන්න මේක එසේ මෙසේ දැක්මක් නෙමෙයි. බුදු කෙනෙක්ගේ දහම ඇහෙන්න එන දැක්ම. ඉතර වෙන
එහෙමයි.
කෘත්‍යයක්. මේක වෙන්නේ මෙහෙමයි කියලා ලැබෙන්න නෙමෙයි.
පෙරවන් සරණයි සර්, මට පුළුවන් ද කතා කරන්න සර්?
ඔව් අහන්න.
සමාවෙන්න සර්,
අන්න
මම බල කරන්න.
අපේ ලොකු ස්වාමීන් වහන්සේ කරා ඒක හරිම, මේ මං හිතන්නේ හරිම ලස්සන පැහැදිලි කිරීමක් සර් කරා. සර්ට ගොඩාක් පිං ස්පිරිපන්ද ප්‍රථමයෙන්ම සර්, මට දැන් මට යොමු වෙන්න ඕනේ ප්‍රායෝගික පැත්තකට. ස ඇසුරු කිරීම අත්විඳීම නිසා ඇතිවන යම් කිසි සිදුවීමක් අපි දැනීම කියමුකෝ. එතකොට ඒ දැනීම, ඒ සිදුවීම පිරිසිඳ දකිනකොට ස ඒක ස එතකොට ඒ කරුණේ කරුණින්ම දකිනකොට අපිට ලැබීමක් වෙන්නේ නැහැනේ ස. හිතන පිහිටන්න බැරි ස්වභාවයක්. එතකොට ස ඒක ගැන අය වචනයක්වත් කතා කරන්න, වචන දාන්න එහෙම වේදිකට යන්නම බැරි ස්වභාවයක් ස ඒක මං දකිනවා. එතකොට ස ඒක අර එතන මට අය ආවිස. එතකොට අර නොයදෙන බවක් නෙතන පිහිටන්න බැරිම ස්වභාවයක්. එතකොට අර නොයදෙන බව කියන ඒ කියන්නේ එතන කිසිවක් නෑ කියන ස්වභාවයකට යනවද? අන්න එතකොට නැත්තම් මේක භවයක්ෙන් විභවයකට යාමද්ද? එතකොට නොයදෙන භවින් යෙදීමක් වෙලා නේද සර්? එතන යම් අය නැවත ස්වરૂපයක් ලැබෙනවා මට හිතෙන්නේ. සර්ගෙන් මං අහන්නේ කර කෙසේද සර්? එහෙනම් එතන අන්න ඒක මට අවසන් මං කියන අර අනුපලබ්බිය මානු කියන තැනට දැන් මට සර් දැන් ඔක කියනකොට හිතුනේ මේ ලැබීමක් කියලා දෙයක් අය ලැබෙන්න බෑ කියන වචනේ මට හිතුනේ. එතකොට සර් මං අහනවා සර්ගෙ කෙසේද එහෙනම් ඒක කියලා සර්. සකස් වීමක් විදිහට අර මෙම කරන දර සරසුරු කරන්න බැරි ස්වභාවය සර්. තෙරුවන් සරණයි සර්.
ඔව් ඔන්න ඔය ප්‍රශ්නේ එනවනම් හොඳයි. මේ දැන් මෙහෙම වුණහම නොයෙදෙන්න ඕන. දැන් අපිට වේදනාවක් දැනෙනවා කියමුකෝ. දැන් වේදනානුපස්සනා විදි තමයි ඔකට සෑහෙන්න තමන් ඉන්න මුලාව අහුවෙන්නේ. වේදනාවෙත් අපි ගන්නෙ රිදෙන එකනේ. කයට ඇත්තටම රිදෙනවා කියලා හිතන්න. කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා, මොකක් හරි. දැන් අපි යනවා ඔන්න වේදනානුපස්සනාව කරන්න. ඊට පස්සේ ගොඩක් වෙලාවට බලලා බලලා කියනවා නේ සර් මට වේදනානුපස්සනාව හරියන්නේ නැහැ කියලා කියනවා මට. ඇයි එහෙම කියන්නේ? අනේ තානුපස්සනාව නම් කරන්න පුළුවන්, වේදනානුපස්සනාව කරන්න බෑ කියනවා. වේදනානුපස්සනාව ඇයි කරන්න බෑ කියන්නේ? මොකක් හින්දාද?
වේදනාව නැති කරන්න බලනවා.
කරන්න බෑ කිව්වෙ මොකක්ද? අනුපස්සනාව නම් කරන්න පුළුවන්, වේදනානුපස්සනාව කරන්න බෑ කිව්වේ ඇයි?
සර් මටත් ඕක මම සර්ටත් කිව්වා, සර් මට කිව්වා වේදනානුපස්සනාව කරගන්න බැරි කායානුපස්සනාව හරියට කර සිද්ධ වෙලා නැති හන්දයි කියලා මයිස්.
ඒ එක පන් ඉස්සලා යන්නනේ ඒක කිව්වේ. වේදනානුපස්සනාව කෙරෙන්නේ නෑ කියලා කිව්වේ ඇයි කියලා මං අහන්නේ. තමන්ට ඒ තීරණයට ආවේ කොහමද? වේදනාව ගැන බලලා
එයා හිතනවා වේදනාව දැනිය යුතු නෑ කියලා.
අන්න හරි. වේදනානුපස්සනාව හරියට කෙරුණා නම් වේදනාව කියලා යෙදීමක් මට හම්බ වෙන්න බෑ කියලා හිතනවා නේද?
ඒ මතය එයා පිහිටලා ඉන්නවා.
එමයි සර්, එතකොට අර ඉතර වීම කියන එකත් ඔළුවට දාගෙන එතකොට එහෙම හිතෙනවා හිතෙනවා තමයි සර්.
අන්න ඒක ඔළුවට දාගෙන නේද කිව්වේ වේදනානුපස්සනාව හරියේ නෑ කියලා.
එහෙමයි, ඒක ඔළුවට දාගෙන එතකොට ඉතර වීම කියන්නේ මේ කියලා යටි හිතෙන් කියනවා ඉතර වීම කියන්නේ මේ එකත්. එහෙමයි සර්, එහෙමයි, ඒක ඇත්තෙම තමයි.
දැන් මනින්න එකක් තිබුණා නේද?
එහෙමයි.
මේක හරි ගියා නම් වේදනාව දැනෙන්න බෑ කියලා මැනීමක් තියනවා නේද? අන්නේ මැනීම එක්ක නේද කිව්වේ වේදනානුපස්සනාව හරි ගියේ නෑ කියලා. ඇයි රිදිල නැති වුණේ නෑ?
ඒකෙන් පලා හැන්ඩ වගේ ඉතින් එහෙම එකක් තියෙනවා සර්.
අන්න හරි. ඔන්න ඕක තමයි විභවය කියන්නේ.
ආහා,
අපි
විභව
උත්සාහ කරන්නේ ඇත්ත දකින්න නෙමෙයි පලා යන්න.
පලා යන්න. එතකොට
විභව
සාරාර ඇසුරු
ධර්මාව.
කිරීමත් පිහිටීමකට බැරිම ස්වභාවයේ විභවයක් කියන එක ප්‍රතික්ෂේප වෙනවා සර්. එතකොට නේ ඒක එහෙම වෙනවා.
ඒක තමයි.
එතකොට බලන්න
ඇසුරු කිරීම නැති වෙන්න ඕන කියන හැඟීමක් අපිට තියෙනවා.
එහෙමයි.
මේක සාර්ථක වුණා නම් ඇසුරු වෙන්න බෑ කියලා දන්න. ඒ දන්න බව මොකද්ද? මැනීමක් නෙමෙයි.
මැනීමක් නැතුව මැනීමයි කාන්ත බවක් එක්මයි දීමයි සේ.
ඒකාන්ත බව දිට්ඨි නිජ්ජානක් කාන්ති. මෙන්න මෙහෙම වෙන්න ඕන.
අර නොයදෙන ස්වභාවය කියන්නේ නොයදෙන බවින් යෙදීමක් එතන එතන සිද්ධ ඒක ඒක කියන්න බෑ. ඒක අත්දැකීමක් වෙනවා සර්. එතන ඇත්තටම
දැන් අපිට වෙන්න ඕන මේක කියලා, ඒ කියන්නේ හරි වැරද්ද දාගෙන ඉවරයි. මේක වැරදි, මේක හරි වෙන්න ඕන. වැරදි මොකද්ද? දැනෙන බව.
ඒ හරි වැරදි ස්වරස අර ඒ ඒ ඒ එතන ඒ අත්දැකීම මොකද? එතකොට එතන ඒක නැවත ආරම්භණයක් කරගත යුතුද? අන්න ඒක තමයි මට අර කෙසේද කියලා හැවසෙ එතනම.
නැවත කතාවක් නෙමෙයි. දැන් වෙන්න ඕන මොකද්ද? වේදනාව පිරිසිඳ දැකීම නේද වෙන්න. කය පිරිසිඳ දැකීම නේද වෙන්න ඕන.
එහෙමයි.
කායේ කායනුපස්සී වෙනකොට වේදනාසු වේදනානුපස්සී විපීරති. වේදනාවේ යථාභූත ස්වභාවය, කයේ යථාභූත ස්වභාවය, වතුරේ බල්ලගේ යථාභූත ස්වභාවය මොකක්ද? වතුරේ බල්ල නැති වෙන එකද?
නෑ, පිරිසිඳ දකින්න මොලාව දැකීම.
මුලාව මුලාව කියන්නේ ඒක සකස් වීම කියලා දකින එක මිසක් ඒක නැති වෙන එක නෙවෙයි. ඒකෙන් පලා යන්න නෙවෙයි.
අස්වීම කියන
සමුදය දකින්න.
ඩොක්ටර් රවි, තව අදහසක් තියෙනවා මට එතන විමස ගන්න. අර වේදනාව නැති කරන්න ඕනයි කියලා අදහස තියෙන ඒ හැඟීම, ඒක ගැන මම අහන්නේ. මම හිතන්නේ මම ගොඩ කලක් අල්ලගෙන හිටියා වේදනාව කියන්නේ දුක්ඛ වේදනාව කියලා. හැබැයි චතුරාර්ය සත්‍යයේ දුක්ඛ පිටිසිඳ දකින්න කියනකොට සැප දුක්ඛ දුක්ඛ මාසුක ඒ ඔක්කොම එතෙන්ට වින්දනය කියන තැනට ඒ ඔක්කොම ආйти. එතකොට වේදනාව නැති කරනවා කියන එකක් ලැබෙන්නේ නැහැ.
දැන් ඒකත් බලන්න ඕනේ. ඇයි අපි වේදනානුපස්සනාව රිදෙන එකට විතරක් කරන්නේ?
එතන තියෙන වැරද්ද දැනුයි තේරෙන්නේ ડોક્ટર රවි. ඉතර හිතේ වේදනාව නම් දුකක්මයි කියලා.
හරියට වේදනානුපස්සනාව කරනවා නම් සැප වේදනාවටත් කරන්න එපා. කැමැති වේදනාවටත් කරන්න එපා. ඒ අකමැති වේදනාවට විතරක් කරන්න හදන්න.
මොකද ඒක ප්‍රමුඛ වෙන වැඩි නිසා ඒක තමයි අල්ලගන්නේ. අනිත් ඒවා එච්චර තැනක් දෙන්නේ නැතු ඉන්නවා.
කරදරයක් නිසා ඒකම කවදියා.
කරදරයක් නිසා අන්න හරි. ඒ කියන්නේ මට තියෙන කරදරේ නැති කරගන්න ඕන මිසක් ඇත්ත දකින්න නෙමෙයි අපිට ඕන. අවංක නැහැ, සත්‍යවාදී නැහැ. මට තියෙන කරදරෙන් මිදෙන්න තමයි මේ භාවනා කරන්නේ. ඇත්ත දකින්න නෙමෙයි. ඇත්ත දකින්න නම් දුක් වේදනාව නේ විතරක් නෙමෙයි සැප වේදනාව ඇත්ත දකින්නේ. බලන්න අපි අවංකව සත්‍යවාදීද කියලා. තමා භව නම් හොයන්න ඕන. සක්කාය නම් හොයන්න ඕන. සක්කායට කැමති නැති එක විතරක් ගැන හොයන්න ඕන කමක් ඇයි? හැබැයි ඒකෙන් හෙව්වා කියලා වැරද්දක් නැහැ. ඒ වුණාට නුවණේ අඩුවක් තියෙනවා නේද?
එතන සර් වේදනාව කියනකොටම අපිට ඇතුළ හැඟීමක් තියෙනවා. මේ වේදනාව කියන්නේම විදෙනක දුක් වේදනාව කියලා. මොන පැත්තෙන් ගත්තත් මානසික වේදනාව ගත්තත් හිතන්නේ මේ දුක් වේදනාව තමයි වේදනාව කියලා නිකන් ඒක එහෙම නෙමෙයි. නමුත් අර ඒ
ඒ කියන්නේ
අදහසක්
දුක කියන්නේ මං අකමැති එක විතරයි.
එහෙමයි.
අනිත් ලෝකේ ඒවා සැප, ඒවා වේදනා නෙවෙයි. කැමැති දේවා.
එහෙමයි. දැන් අපිට න අපිට සතුටක් ලැබෙනවා නම් ඒ වගේ දේවල් වෙනකොට ඒකත් වේදනාවක් නේද? වේදනාවක් කියලා නිකන් හිතෙන්නේවත් නැහැ.
ඒක නිකන් බලන්නකො ඕන. දැන් ප්‍රශ්නේ වෙලාවක ෆෑන් එක දාගන්නවා.
එහෙමයි.
ඒක ගැන අපි විමසන්නේ නැහැ. ඒ කුලා හවසනකොට තියෙන සංහිතේ
හිතෙන්නේවත් නැහැ.
හිතන්නේවත් නැහැ. ඒකත් වින්දනයක් කියලා හිතන්නේවත් නැහැනේ. ප්‍රශ්නෙන් තියෙන අමාරුව විතරයි වින්දනේ.
අන්න ඒකයි අමාරුව දැක් කරගන්න තමයි ෆෑන් එක.
අපි භාවනා කරන්නේ අමාරුව නැති කරගන්න මිසක් අකමැත්තෙන් පැනලා යන්න මිසක් ඇත්ත හොයන්න නෙවෙයි. ඒකයි අපි අවංක නැහැ සත්‍යවාදී නැහැ කියන්නේ.
අපි තව වැරද්දක් කරනවා ડોક્ટર රවි. අපි වේදනා කියන එක සිංහල භාෂාවේ අර්ථයයි අරන් තියෙන්නේ. එතකොට බුද්ධ දේශනේ තියෙන්නේ සිංහල භාෂාවේ අර්ථය නෙවෙයිනේ.
ඔව්, සුඛ දුක්ඛ දුක්ඛ සුඛ කියන තුනම වේදනානේ. ඔකට කියන්න පුළුවන් මේ රිදෙන එකයි සනීපෙයි විතරයි අදුක්කම අසුක එක කියා ගන්න. ඒක ගැනත් බලන්න තියෙන මේ ওই විදිහට සත්‍යවාදී නම්
ඒක සර් අපි අඳුරන්නේ නැහැනේ. දැන් අදුක්කම සුඛය
ඒක අඳුරන්නේ නැහැ. බලන්න තියෙන ප්‍රකට වීමක්වත් නැහැ අප්‍රකටයි. ඉතින් මේ දහම කොච්චර සියුම්ද දකින්න දුෂ්කරද කියන එක තේරුම් ගන්න. දුරන් බෝධය ගම්භීරයි. අපි සරල අපේ මට්ටමෙන් කරන්න පුළුවන් එක නෙවෙයි අපි පුළුවන් කියලා හිතුවට. කල්යාණ මිත්‍රයා එක්කම යන්න වෙනවා. සංගතියර මොකක් හරි කරලා ඔන්න දැන් දැක්කා කියලා හිතා ගන්න. සතිපට්ඨාන කියන්නේ මොකද්දවත් කියලා අදහසක් නැතුව සතිපට්ඨාන කරන්න යන්නේ.